ගරු WMM අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. ඇත්තටම මට කලින් කතා කරපු මන්ත්‍රීතුමිය කියපු විදිහට අඳුරු මූසල මුස්පේන්තු යුගය රටවල් 200කින් මන්ත්‍රීතුමිය 85ට 75ට ගෙනාපු යුගයක් ඕක. රටවල් 200ක් ගැන බලනකොට ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ධනවත් රටවල් වලත් නැති සෞඛ්‍ය පහසුකම් මේ දියුණුවෙන් පවතින රටේ තියෙනවා කියලා. ඒක දැක්කේ නැද්ද මේ මූසල යුගයේ? ඒ යුගයේ තමයි ඔබ මුසල යුගය කියලා පටන් ගත්තේ. මට තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. මේ පනත ගැන මට ඒක කතා කරන්න වෙලාවම දෙනවා. නැත්නම් ඔයාලා ඔක්කොටම උත්තර දෙන්න පුළුවන්. හරිද? අපි ගත්තොත් එහෙම පළවෙනියටම මේ ඖෂධ මිල අඩු කිරීම සඳහා ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගයට එක කියලා 100%කින් එකගයි. නැත්නම් එහෙම පටන් ගත්තදිම ඩිජිටල් ත්‍රස්වාදීන් දාලා මේ මිල සූත්‍ර අනම්මනම් වලට අපි විරුද්ධයි කියලා පටන් ගන්න එක තමයි පටන් ගන්න හැමදාම. ඒ නිසා පටන් ගත්තොත් මේ කතාවට ඕනම ආණ්ඩුවක් ඕනම පක්ෂයක් කැමති රටේ සාමාන්‍ය ජනතාවට අඩු මිදලට මේ විශේෂයෙන්ම බෙහෙත් පිළිබඳව ලබා දෙනවා නම් කැමති. ඒ නිසා කවුරුත් මේකට විරුද්ධ වෙන්න තුවක් නැහැ. ඒතර විපක්ෂයේ හැටියට මතු කරන කාරණා තමයි මේ වෙයි තියෙන තාක්ෂණික ප්‍රශ්න. එහෙම නැත්නම් මේවා කොහොමද අඩුපාඩුයි තෝ අඩුපාඩු ටික රහිතව මේ වැඩේ කරගන්නේ කියන කාරණාව ගත්තොත්. ඒතර මේ ඖෂධ මිල පිළිබඳව එක්තරා මිල සූත්‍රයක් තමයි මේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක හොඳ වැඩක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මිල සූත්‍ර මෙතෙක් කාල ගේනකොට මේ විපක්ෂයේ ඉඳන් කියපු කතා ටික දැන් විපක්ෂයෙන් නොකියන එක තමයි කතාව. යා මෙතන මේ කතාවට අදාළව වර්තමාන ජනාධිපතිතුමා විපක්ෂය හිටියා නම් අද බලන්න තිබ්බ මිල සූත්‍රය ගැන කියන කතා ටික ඇඬෙනවා එහෙනම් ගංගොල්ල මිනිස්සුන්ට ඒ කතාවල වේදනාව ආලා. ඉතින් මම මේ මතු කරන්න උත්සාහ කරන ප්‍රශ්න ටික පිළිබඳව සෞඛ්‍ය ඇමතිතුමා දැන්ට පේන්නේ නැහැ. නියෝජ්‍ය ඇමතිතුමා දැන්ට පේන්නේ නැහැ. මම හිතන්නේ ඇති. අපි ඒකටත් අරගන්නේ නැහැ. නැත්තම් ඕගොල්ලෝ කතා කරද්දි මෙතන කවුරු හරි නැත. ඒකත් ගන්නවා ලකුණක් ඇඩියට. එළියට ගිහිල්ලා ඇති. තවඩිකින් එයි ආපුවාම උත්තරයක් දෙන්න කියනවා. මෙතන ඉන්න කවුරු හරි සටහන් කරගන්න මම මේ මතු කරන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ පිළිබඳව එතුමන්ට ඒක මතු කරලා මේක සංවාදයක් බවට පත් කරන්න උදව් කරන්න කියලා ඉල්ලනවා. ඒතර මම මේ කාරණාව අරගත්තොත් එීම මේ මිල සූත්‍රය පිළිබඳව ගෙනීමේදී එන්.එම්.ආර් එකේ ගැසට් එකට විරුද්ධව රීට් ආඥා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. 517 ඇල ඉරක් 19 491 ඇල ඉරක් 2024 කියන රීට් ආඥා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා මේකට විරුද්ධව. එහෙනම් මේකේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබිලා තියෙන බව සඳහන් කරන්න ඕනේ පළවෙනියටම. ඊළඟ කාරණාව තමයි අංක 2015 අංක 5 ධර්ම පනතෙන් තමයි මේ ඖෂධ ආනයන කරුවන් සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ කණ්ඩායම් මේ සියලු දෙනාම ඒක රාශී කරගත්ත යාන්ත්‍රණයක් හදන්න ඕනේ කියලා 2015 එවකට සෞඛ්‍ය ඇමති හිටපු රායිසේනා රත්නමැතිතුමා විසින් ඉදිරිපත් කරලා තිබුණා. මොකද ඊට කලින් තිබුණේ ඔබ ඔය කියන කිසිම නියාමනයක් නැතුව බෙහෙත් අලෙවි කිරීමේ ක්‍රියාවලිය. ඊළඟ එක තමයි අද දවසේ මේ ඉදිරි මේ මතය ප්‍රශ්න ටික අද දවසේ මේ ඉදිරිපත් කරන පනත පිළිබඳව WHO එක මේකට එකඟද කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි පළවෙනි එක. දෙවෙනි කාරණාව තමයි මේ ක්‍රමවේදය පිළිබඳව IHP එක නිවැරදි නෑ කියලා යම් යම් තැන්වල සඳහන් කරලා තියෙන බව මම දැක්කා. ආණ්ඩුවෙන් දැනගන්න කැමතියි ඒක පිළිබඳව ඔබේ මතය කුමක්ද? IHP එක කියනවා මේක පිළිබඳව ප්‍රශ්න තියෙන බව. ඊළඟ WHO එක කියනවා මේක පිළිබඳව ප්‍රශ්න තියෙන බව. මේ පිළිබඳව මොකක්ද ආණ්ඩුවේ මතය? ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ක්‍රියාවලිය හරහා සිද්ධ වෙන්න පුළුවන් හොඳ සහ නරක දෙකක් තියෙනවා. හොඳ අරමුණක් මොකක්ද? අරමුණ බෙහෙත්වල මිල අඩු කරන එක. විය හැකි අනතුරුදායක තත්ත්වය තමයි බෙහෙත් හිගවීම. හේතුව දැනටත් ලංකාවේ රෝහල් වල බෙහෙත් හිගයක් තියෙනවා. මේ වෙද්දි රජයේ රෝහලේ බෙහෙත් ඇති වෙනකොට පෞද්ගලික අංශයේ ෆාමසියකට ගිහිල්ලා කොහෙට හරි ගිහිල්ලා තමයි බෙහෙත් අරන් එන්නේ. ඒ අරන් එන බෙහෙත් ටිකත් හිග වුණොත් මේ අපේක්ෂා කරන අරමුණ ඉෂ්ට කරගන්න බැරුව යනවා. මේකට පෙර තත්වයක් ගැන කතා කරනවා නම් මේ වගේ යහපත් අරමුණකින් ඇවිල්ලා පොහොර පිළිබඳ ප්‍රශ්නයක් මේ රටේ නිර්මාණය වුණා. යහපත් අරමුණකින් අරගත්තත් ඒ ක්‍රියාවලිය ඇතුලේ ඇතිවෙච්ච අර්බුදයක් නිසා පොහොර ඉගියක් කියලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට මේක පිළිබඳ තියෙන ගැටලු ටික අපි අරගත්තොත් ඒ මොකද්ද මේ ක්‍රියාවලිය 2015 කලේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් එimhe මේ බෙහෙත් වල නමකුත් අපි පාවිච්චි කරොත් මෙට්ෆොමින් කියන බෙහෙත් අරගත්තොත් මේ ඔක්කොටම එකම මිලක් තියෙන්න ඕනේ කියලා තීරණය කළා. කලින් තිබුණේ එක එක මිලවල්. මම මේ පොඩි පොඩි සටහන් ටිකකුත් දාගෙන ආවා. සමහර සමාගම් රුපියල් 4.50ට වික්කා. ඒ බෙහෙත් පෙත්තම රුපියල් 11කට වික්කා සමහර සමාගම්. එතකොට මේ සියලු දෙනාට තනි මිලක් ගෙනීමේ ක්‍රියාවලිය තමයි 2015 දී සිද්ධ කළේ. ආන්ගේ ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස තමයි අද දවසේදී ඔබ මේ කරන්න දරන වෑයම උත්සාහ කරන්නේ. මෙතන තියෙන අමාරු කෑල්ල තමයි මෙතෙක් කාලයක් මේ වෙළඳ පොලේ තෝරාගත්ත බෙහෙත් වර්ග 40කට විතර වගේ විතරක් කැප් එක දාලා තිබුණා. පළවෙනි වතාවට ඔබ සමස්ත වෙළඳ පොලටම කැප් එකක් දාන්න උත්සාහ කරනවා. මේ කන්ට්‍රෝල් එක යටතේ වුණා තමයි මම අහන ප්‍රශ්න. මෙහෙම බෙහෙත් වෙළඳ පොල බ්‍රෑන්ඩ් නේම් එක මත පදනම්ව, විශේෂයෙන් මේ කාරණාවත් වැදගත්, බ්‍රෑන්ඩ් නේම් එක මත පදනම්ව
තව විනාඩි දෙකයි ඔබේ කාලේ.
බ්‍රෑන්ඩ් නේම් එක මත පදනම්ව කැප් එකක් දාලා තියලා සාර්ථක වෙච්ච රටවල් තියනවාද කියලත් මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. මොකද මේක පිළිබඳව සාකච්ඡාවක් යනකොට. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ CIF වැලියු එක කියන කාරණාව මත පදනම්ව මිල නියම කරන්න ගියොත් ඖෂධීය ගුණාංගයට නෙමෙයි මිල එන්නේ, බ්‍රෑන්ඩ් නේම් එකට. වෛද්‍ය වරුන්ගේ පෙර කාල සීමාවේදී මේ ප්‍රශ්න පිළිබඳව දිගින් දිගට කතා කළා. 1970 ඉඳලා සේනක බිබිලේ ප්‍රතිපත්තිය පිළිබඳව විශ්වාසති වූ පක්ෂයක් ඔබ. හැබැයි ඖෂධ නාමය වෙනුවට වෙළඳ නාමය මත පදනම්ව මිල නියම කිරීමේ ක්‍රියාවලියකට නේද මේ යන්නේ කියන ප්‍රශ්නෙත් මම අහන්න කැමතියි. ඊළඟ එක තමයි, මොකද්ද මේ ක්‍රියාවලියේ තියෙන විශේෂත්වය? මේ ක්‍රියාවලියේ තියෙන විශේෂත්වය තමයි ඔබ දාලා තියෙනවා රුපියල් 40 දක්වා පෙත්තක් මෙතනින් පස්සේ විකුණන්න පුළුවන් 70ට, රුපියල් 2000 දක්වා තියෙන පෙත්තක් ඔබට විකුණන්න පුළුවන් 3300ට, වැඩිම මිල ලංකාවේ මෙතනින් පස්සේ 6500ට අදාළ එකක ලාභය එකතු කරපුවම 1075යි. 6500ට වඩා වැඩියෙන් වරායට ගෙනල්ලා බාන බේතක් විකුණද්දි 145ක ලාභයක් තියාගෙන විකුණන්න ඕනේ කියන එක. මේකේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි NMR එකේ නිලධාරිනුත් ඉන්නවන්නම් මේක පිළිබඳව දීර්ඝ සාකච්ඡා කරලා තියෙනවා. ඒ සාකච්ඡා කිරීම වලදී විශේෂයෙන්ම ඉදිරිපත් කරලා තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ ක්‍රියාවලියේ ඉන්න ප්‍රධාන කණ්ඩායම් තුනක්. එක කණ්ඩායමක් තමයි මේ බෙහෙත ගේන අය, දෙවෙනි කණ්ඩායම තමයි බෙදා හරින අය, තුන්වෙනි කණ්ඩායම තමයි විකුණන අය. මේ කණ්ඩායම් තුනට කොපමණ ලාභ ප්‍රතිශතයක් තියාගන්නවද කියන එක මේ පනතේ නෑ. මේ ප්‍රශ්නේ ඉන්නේ උතන. හේතුව ගේන කෙනා උපරිම ලාභයක් තියාගෙන වෙළඳපොළට දැම්මොත් ඩිස්ට්‍රිබියුට් කරන කෙනාට සහ විකුණන කෙනාට වායි සමීකරණය කරලා වාහන අනම්මන මේ වැඩවලට ඕන කරන වියදම වැඩි වුණොත් ලාභයේ ප්‍රමාණවත් නොවුනොත් ඔවුන් මේ විකිණීමේ අර්බුදයක් එනවා. මේ පනතේ තියෙන එක අඩුපාඩුවක් තමයි ලාභයේ උඩ කැප් එක දැම්මට මැදස්තර තුනට කොච්චරක් කැප් එක ඕනද කියන එක තමයි ප්‍රශ්නේ. මම මේක නිලධාරියෙන් අහන්නේ, ආණ්ඩුවෙන් අහන ප්‍රශ්නටත් වඩා ඒත් එමුතුමා මේක පිළිබඳව දැනුවත් ඇති උත්තරයක් දෙන්න කියලා තමයි. ඊළඟ එක තමයි මේ ඇක්ට් එකේ තියෙන අංක 118 වගන්තිය. 118 වගන්තිය කියනවා පැහැදිලිවම මේ කණ්ඩායම් තුනේම එකඟතාවය අනුව තමයි මේ තීරණය ගන්න ඕනේ කියලා. මම අහන ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ මේ පනත අද දවසේ ක්‍රියාත්මක කරනකොට මේ කණ්ඩායම් තුනේම එකඟතාවයෙන්ද මේක ගිනාවේ?
ඔබතුමාගේ කාලය අවසානයි.
පොඩි වෙලාවක් දෙන්න මම වැඩේ සම්පූර්ණ කරලා ඉවර කරන්න. එතකොට එහෙම පනතට පරිබාහිරව මේ අංක 114 දන්න අංකයට පරිබාහිරව තමයි මම විශ්වාස කරනවා මේ කටයුතු කරලා තියෙන්නේ. මම ඒකට කතා කරලා බැලුව කෙනෙක්ද. ඒ නිසා මේක ඉදිරිපත් කිරීමේදී මම නිලධාරීන් යන ප්‍රශ්නයක්. ඔබ මේක හරියට सिद्ध කළාද? ඊළඟ ප්‍රශ්නේ තමයි NMR එකේ මිල කමිටු සභාපති හිටපු ආර්ථික විද්‍යා විශේෂඥ මහාචාර්ය සිරිමා ලබේරත් මහත්මයා ගෙන අපේ යෝජනාවලට මේ කණ්ඩායම් තුනම එකඟ වුණා. හැබැයි අද දවසේදී ඒක ප්‍රතික්ෂේප කරලා අලුත් සිස්ටම් එකක් ගෙනාවා. ආයෙත් මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි මේ මහාචාර්ය සිරිමා ලබේරත් මහත්මයා ගෙන අපේ යෝජනාවලට එකඟ නොවි ඇයි අලුත් යෝජනාවක් ගෙනාවේ? සහ මේ මංගාව ලිපි තියනවා සමහර කරුණු වලට එකඟ වෙලා ඒ එකඟතාවයට පිටින් අලුත් පනතක් ගෙනලා තියෙන්නේ ඇයි කියන එකත් මම අහන්න කැමතියි. මම නැවත නැවත කියන්නේ තාක්ෂණික කාරණා පිළිබඳව විතරයි. මිල අඩු කිරීම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අඩු කරන්න ඕනේ. අඩු කිරීමේදී අරමුණ යහපත් උනත් මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්න බැරුව ගියොත් ඇති වෙන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඊළඟ අවසාන වශයෙන් මම මේක ඉවර කළොත්
හොඳයි, අවසන් කරමු.
මට පොඩි වෙලාවකින් මම ඉවර කරන්නම්. මේ වගේ පාලන මිලක් ගෙනීමේදී ඇති වෙන ප්‍රධාන අර්බුදය තමයි ගුණාත්මකභාවයෙන් ඉහළ මිල වැඩි. ගුණාත්මකභාවයෙන් ඉහළ මිල වැඩි බෙහෙත් වෙළඳපොළෙන් අයින් වෙනවා. ගුණාත්මකභාවයෙන් අඩු බෙහෙත් වෙළඳපොළේ රැඳෙන්න ඉඩ තියෙනවා. ආණ්ඩුව පැත්තෙන් අහනවා සමස්ත පද්ධතියම කන්ට්‍රෝල් කරද්දී ඔබ ඖෂධීය ගුණය පරීක්ෂා කරන ලැබ් එකක් හදලා හෝ හදන්න ආරම්භ කළාද? එහෙම නැත්නම් සමහර විටක ලාභයට බෙහෙත් එයි ගුණාත්මක බවින් අඩු වෙන සමන් ආණ්ඩුවට යෝජනා කරනවා.
ඔබ මේ
කරන්න දරන උත්සාහය ලොකු වැඩක්. මේ වැඩේ සාර්ථක වෙන්න නම් මේ කියන ගුණාත්මක භාවයේ රැකගනිමින් වෙළඳපොළේ බෙහෙත් හිගයක් ආවොත් ඒ වෙනුවෙන් ආණ්ඩුව හදිසි බෙහෙත් මිලදී ගැනීම වගේ දේවල් වලට
යන්න එපා. එහෙම
අනිවාර්යෙන්ම දූෂණයට එයින් ඉඩක් ලැබෙනවා. මම පොඩි වෙලාවක් අමතරව ගැනීම පිළිබඳව කනගාටු ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි වෙලාව ලබා දීම පිළිබඳව.